Honorable Mujibur Rahman, you have 15 minutes.
Oh yeah, thank you, Deputy Speaker. Garu Niyojya Kathanayaka Thumani, visheshayenma adhikarana vaishirshi adahas dakkimata labima gana stutiwanta wenawa. E wage ma adhikarane ha sambandha visheshayenma neethipathi departamentuwa e wage ma අනිකුත් ඒ සම්බන්ධව තිබෙන අධිකරණ කොමිෂන් සේවා සභාව ඒ සියලු ආයතන සම්බන්ධව කරන මේ විවාදයට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා පෞගිය කාලේ විශේෂයෙන්ම රාජපක්ෂ පාලන කාලය තුලදී මේ රටේ නීතිය අවභාවිතා වුණා කියන එක අපි සියලු දෙනාම දන්නවා. ඒ ගැන අපි සියලු දෙනාම එකඟයි. ඒ වගේම නීතියට පිටින් ගිහිල්ලා මේ රටේ වෙච්ච සිදුවීම් රාශියක් තිබෙනවා. එවගේම මේ රටේ සමහර කරුණු කාරණාවල් නීතියට පටහැනිව නීති විරෝධී ලෙස කරපු කරුණු කාරණාවලුත් අපි පෞගිය කාලේ දැකලා තිබෙනවා. එවගේම මේ රටේ ඒ රාජපක්ෂ පාලනයට විරුද්ධව ඇතිවෙච්ච පීඩාවට එවගේම මේ පීඩනයට ලක්වෙච්ච අරගලයක් 2022 අපේ රටේ විශාල දේශපාලන නැගිටීමක් සිද්ධ වුණා. ඒ නැගිටීමත් එක්කම ඔබතුමාලා අපි සියලු දෙනාම ඒ නැගිටීම අපි ඔක්කොම සාධාරණය කරා. ඔබතුමාලා වෙන දේශපාලන මතයක හිටියත් අපි වෙනම දේශපාලන මතයක හිටියත් එදා ඒ 2022 මේ රටේ ජනතාවගේ නැගිටීම ඒ ජනතාවට තියෙන අයිතිය අපි සියලු දෙනාම පිළිගත්තා. ඒක අපි එදා ඒක වෙනුවෙන් අපේ සහයෝගයත් ලබා දුන්නා. දැන් මේ අරකලේ තෙක්ක ඇතිවෙච්ච ක්‍රියාදාමය තුල ඒ 2024ට කලින් ඒ පැවතිච්ච ආණ්ඩු එදා ඒ අරගලයේ නියමුවන් හැටියට වැඩ කරපු ඒ සිවිල් ක්‍රියාකාරී නායකයෝ වෘත්ති සමිති නායකයෝ ඒගොල්ලන්ට විශාල ලෙස අද වෙනකොට නඩු ගොනු කරලා තිබෙනවා. එදා ද අලුත් ආණ්ඩුවක් බලයට පත් වෙලා තියෙන විශේෂයෙන් මේ අරගලයේ ඇත්ත පිපිදීම ඒ අරගලයේ ඇතිවෙච්ච ජනතා නැගිටීම තමුන්නාන්සලාගේ ජයග්‍රහණයට විශාල ලෙස ඉවහල් වුණා කිව්වොත් ඒක නිවැරදි. ඒ හින්දා දැන් අද ඒ නඩු තවම ඉවර වෙන්නේ නැහැ. ද අපි දන්නවා විශේෂයෙන්ම මේ නඩු ඇති වුණේ හොඟාකේ සිවිල් ක්‍රියාකාරීන්ට මේ නඩු දාලා තිබෙන්නේ 2024 22 ඒ වගේම 21 කාල සීමාවලදී. මේ දැන් ලහිරුට තියෙනවා නඩු 22ක්. ඒ වගේම වසන්ත මුදලගීට නඩු තියෙනවා 20ක් විතර වගේ. ඒ වගේම ගරු නියෝජ්‍ය සභාපති කතානායකතුමනි, ඔක්තෝබර් 9 වෙනිදා 2022 කොටුව පොලිසිය විසින් එතන විශේෂයෙන්ම අරගලයේ මියගිය අය සැමරුවයි කියලා යම් පිරිසකට නඩු ගොනු කරා. ඒක කරේ 2022 ඔක්තෝබර් 9. නමුත් ඊට පස්සේ දැන් තමුන්නාංශලා බලයට ආවට පස්සේ 2025 පෙබරවාරි මාසේ 5 වෙනිදා තව 4 දෙනෙක්ව සිතාසි නිකුත් කරනවා. පෙබරවාරි මාසේ 5. ඒ තමයි ජෝසප් ස්ටාලින්, ෆාදර් ජීවන්ත, ලහිරු, මොරින් නූර් කියන මේ 4 දෙනාට සිතාසි නිකුත් කරලා දැන් ඒගොල්ලන්ව දැන් නඩුවට සම්බන්ධ වෙලා තියෙනවා. ද අපි ඔක්කොම විශ්වාස කරේ ඔබතුමාලා ආවට පස්සේ මේ නඩු ටික ඉක්මනට අයින් කරලා මේගොල්ලන්ට නිදහස ලබා දෙයි කියලා. මොකද අපි දන්නවා පෞගිය කාලේ දේශපාලන පරිගැණීම් හැටියට තමයි මේ නඩු ටික පැවරුවේ. දැන් මේ පැවරුවා මදිවට දැන් ඔගොල්ලෝ තමුන්නාංශලාගේ ආණ්ඩුව ඇවිල්ලා ඒ තවත් කට්ටිය ඒ නඩු වලට එකතු කරනවා. ඉතින් අපි දන්නේ නැහැ කොහොමද එහෙම උනේ කියලා. ඒ වගේම තමයි ඉතින් මේ පිළිබඳව තමුන්නාංශලා ඇයි තීන්දුවක් ගන්න මේ තරම් ප්‍රමාද? මේක පෞගිය කාලේ තිබුණ ආණ්ඩුව විසින් හිතාමතාම පවරපු නඩු. ඇයි මේ නඩු ටික අයින් කරගන්නේ නැත්තේ? ඉතින් මේගොල්ලෝ සමහර විට ඔබතුමාලාට ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරන අය වෙන්න පුළුවන්. ඒක වෙන කතාවක්. නමුත් මේ සියලු දෙනාම අපි ඔගොල්ලෝ ඔක්කොම එදා ඒ අරගලයට සහයෝගය දීපු උදවිය. එහෙනම් අපි ඉල්ලා සිටිනවා වහම මේ නඩු ටික අයින් කරගන්න. තව මේක ප්‍රමාද කරන්න එපා. මේ මිනිසුන්ට රස්සාවකට යන්න සහතිකයක් ගන්න විදියක් නැහැ. පොලිස් සහතිකයක්. මේ මිනිසුන්ට රස්සාවකට යන්න විදියක් නැහැ. හැමදාම උසාවියේ ඉන්න වෙලා තියෙනවා. එහෙනම් අපි අධිකරණ ඇමතුමාට කියනවා ඔබතුමා මැදිහත් වෙලා මේ මිනිසුන්ට ඒ සාධාරණත්වය ඉෂ්ට කරන්න කියලා. ඒ වගේම තමයි දැන් පාස්කු බෝම්බ ප්‍රහාරය හොයන්නත් දැන් තමුන්නාංශලා අලුත් විමර්ශන පටන් අරන් තියෙනවා. අපි දන්නා 2020 21 20 24 කාලය තුල මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව මහා මොලකරු කියලා නොඑක් අය නඩුවලට පැටලුවා. අපි හිටුව මෙතන රිෂාඩ් බද්දුදීන් මැතිතුමා පැටලුවා. ඒ වගේ හොඟක් අයව පටලලා දැම්මා මේගොල්ලෝ තමයි මහා මොළකරු කියලා. දැන් තමුන්නාන්සලත් එදා මේ මේ කවුරුවත් මහා මොළකරු කියලා පිළිගත්තේ නැහැ. ඒක ඇත්ත. ඒ අපි ඔක්කොමලා දන්නවා එදා හිටපු ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව සැලසුම් සාගතව තමයි මේ නඩුව දැම්මේ. දැන් එවැනිම නඩුවක් තමයි 2021 දී මාර්තු මේ 2020 දී නීතිඥ ඉජාස් විස්පුල්ලා මහත්තයාව අත්අඩංගුවට ගන්නවා. දැන් ඉජාස් විස්පුල්ලාව අත්අඩංගුවට ගන්නෙත් එයා මේ මහා මොළකරු කියලා. එයා තමයි මේ මහා මොළකරු කියලා තමයි එදා මෙතන හිටපු සරත් වීරසේකර ඒ හිටවකට හිටපු ඇමතිවරු එදා හිටපු ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු අපි එක්ක වාද විවාද කරා. දැන් අපි සියලු දෙනාම දන්නවා ඉජාස් විස්පුල්ලා මේකට කිසිදු ආකාරයේ සම්බන්ධතාවයක් නැහැ කියන එක. නමුත් එවකට ආණ්ඩුවේ හිටපු යම් කණ්ඩායමකට යම් පිරිසකට ඕන වුණා ඉජාස් විස්පුල්ලාවත් මේකට පටලව ගන්න. ඒ හින්දා දැන් එයාව අත්අඩංගුවට නම් අවුරුද්දකට වඩා වැඩි කාලයක් පීටීඑ එක යටතේ තියාගෙන හිටියා. 2021 එයාට මාර්තු මාසයේ අධිචෝදනා පත්‍ර ගොනු කළා. ඒ නඩුවේ ඉන්නේ සාක්ෂිකාරයෝ දෙන්නෙක් ඉදිරිපත් කළා. ඒකේ එක සාක්ෂිකාරයෙක් සාක්ෂිවලදී බොරු කිව්වයි කියලා අන්තිම දෙක සාක්ෂිකාරයෙක්ව රිමාන්ඩ් කළා. එතකොට දැන් මේ නඩුව දැන් යන්නේ නැහැ. දැන් නඩුව නැවතිලා තියෙනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව හැමදාම ඇවිල්ලා දින අරගෙන යනවා. කොළඹ ඉඳන් පුත්තලමට යනවා ඩීසල් ගහගෙන ගිහිල්ලා ආයි දිනයක් ඉල්ලගෙන යනවා. දැන් නඩුව අහන එක නැවතිලා තියෙන්නේ. මොකද නඩුව ඉස්සරහට ගෙන යන්න බෑ. දන්නවා මේක බොරු නඩුවකට එතුමාව පැටලුවේ කියලා. දැන් තමුන්නාන්සලාගේ ආරක්ෂක මේ නීති හා සාමය අමාත්‍යාංශයේ ලේකම් රවිසේන විරත්නමැතිතුමාත් දන්නවා මේක බොරු නඩුවක් කියලා. ශානි අබේසේකර මහත්තයාත් දන්නවා මේක බොරු නඩුවක් කියලා. නමුත් තවම මේ නඩුව ඉවර වෙන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ ඇයි කියලා. හිජාස් විස්පුල්ලාට මේ දැම්මේ බොරු නඩුවකට එයාව පැටලුවේ කියලා ඔබතුමාලත් පිළිගන්නවා අපිත් පිළිගන්නවා. දැන් එහෙනම් ඇයි මේ නඩුව අයින් කරගන්නේ නැත්තේ? ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ නඩු තවම දිගටම ගෙනියන්නේ කියන එක. ඉතින් මේවා පෞගේ ආණ්ඩු කාලේ මේ දාපු බරපතල තමන්ගේ දේශපාලන හොමනාව වෙනුවෙන් ගොනු කරපු නඩු. ඉතින් මේ නඩු ඇයි ඉස්සරහට ගෙනියන්නේ තව තවත්? හේඳ අපි අධිකරණ ඇමතිතුමාට ඉල්ලා සිටිනවා වහාම මැදිහත් වෙලා මේකත් අවසානයකට ගේන්න කියලා. දැන් ඊළඟට දැන් ඔබතුමාලා දැන් දන්නවා විශේෂයෙන්ම ක්‍රිෂ්ණ නඩුව, දේශියාචීගේ නඩුව ඒවාට දැන් අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඒ ඔක්කොම 2019 විමර්ශනය අවසන් වෙච්ච නඩු. අවසන් කරලා තිබුණා 2024 කාලේ ඒවා ගොනු කරේ නැහැ. දැන් තමුන්නාන්සල බලයට ඇවිල්ලා ඒක ගොනු කරලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒ වගේම තමයි දැන් මේ පෞගේ කාලේ දැන් අපි පවරපු තව දේවල් තියෙනවා. ඒවා විමර්ශනය වෙන්නේ නැහැ. දැන් VFS ගනුදෙනුව විමර්ශනය වෙන්නේ නැහැ. දැන් ඊයේ අපි කතා කරා පාස්පෝර්ට් එකේ නිකුත් කිරීමේදී ඇතිවෙච්ච දූෂණ වංචාව. දැන් ඒවා ගැන විමර්ශනය වෙන්නේ නැහැ. ඒද අපි කියනවා ඔබතුමාලට ඒවත් විමර්ශනය කරන්න ඉතා ඉක්මනින් කියලා. ඊළඟට දැන් අපි දන්නවා අපි ඔක්කොමලා පිළිගන්නවා විශේෂයෙන්ම මේ රටේ නීති ආධිපත්‍යය තියෙන්න ඕනේ. නීති ආධිපත්‍යය තමයි අපේ රටේ තිබෙන වැදගත්ම දේ. මොකද අපි නීති ආධිපත්‍යය තිබෙන රටක් හදන්න ඔබතුමාලත් කතා කරා, අපිත් කතා කරා, අපිත් ඒක වෙනුවෙන් පෙනී හිටිනවා. දැන් අපි දැක්ක පෞගියදා අභ්‍යාචනා අධිකරණයේ සභාපතිතුමා ගැන ප්‍රශ්නයක් ආවා. දැන් මේ අභ්‍යාචනා අධිකරණයේ සභාපතිතුමාට තමුන්නාන්සලා දෝෂාභියෝගයක් ගේන්න ගියා. ඒක කිව්වා. අපි කිව්වා දෝෂාභියෝගය ගේන්න අපිත් උදව් කරනවා කියලා කිව්වා. දැන් ඒක කියන ගමන් අපි දැක්කා විශේෂයෙන්ම දැන් ඒ අභ්‍යාචනා අධිකරණයේ සභාපතිතුමා දැන් එතුමා පෙබරවාරි මාසේ විශ්‍රාම පූර්ව නිවාඩු ගිහිලා තියෙනවා. දැයි එහෙම එතුමා එහෙම ගියේ? ඇයි දෝෂාභියෝගය නැවතුනේ? දැන් අපි දැක්කා තියෙන දේ තමයි දෝෂාභියෝගය ගේනවා කියලා ගෙනාවේ නැහැ. ඒක අකුල ගත්තා. ඒ අකුල ගන්නේ මේ සභාපතිතුමා එයා පූර්ව විශ්‍රාමයකට යන හින්දා. ඒ යන ගමන් අපි දැක්කා විශේෂයෙන්ම දැන් ජනාධිපතිතුමා මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලා කියනවා ඔව් මාව බන්දුල කරුණාරත්න විනිශ්චකාරතුමා හම්බුණා කියලා කියනවා එතුමා. එතකොට මොකද දැන් මේ වෙලා තියෙන්නේ? බන්දුල කරුණාරත්න ඇමැතිතුමා ජනාධිපතිතුමාව හම්බෙනවා, හම්බුණාට පස්සේ එකඟතාවයකට එනවා, ඔව් මම විශ්‍රාම යනවා පූර්ව විශ්‍රාමයකට යනවා දෝෂ වාභියෝගේ ගේන්න එපා කියලා. ඒක ඩීල් එකක්. දැන් ඔය උනේ ඩීල් එකකින් තමයි එතුමා අයින් උනේ. දැන් අධිකරණ ශේෂ්ත්‍රයට ඔහොම ඩීල් දාන එක මම දන්නේ නැහැ අධිකරණ ශේෂ්ත්‍රයේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් වෙනවා. ඕක නෙමෙයි ඔබතුමාලා කතා කළේ. දැන් මේක කරේ ජනාධිපතිතුමා මාධ්‍ය වලට ප්‍රසිද්ධිය කිව්වා අතුමා හම්බුණා කියලා. එහෙනම් හම්බුණාම එතුමා එකක් කිව්වා ඔබතුමා අයින් වෙනවා නම් අපි ගේන්නේ නැහැ. ඒක ඉගෙනාවේ නැත්තේ. ඒතර එතුමා අයින් වුණා. එතකොට නීත්‍යානුකූල ක්‍රමවේදයකට මේක යන්න තිබුණා. ඒ නීත්‍යානුකූල ක්‍රමවේදය තමයි පාර්ලිමේන්තුවේ මේක විමර්ශනයට ලක් කරලා එතුමාටත් අවස්ථාවක් දීලා එතුමාට තිබෙන චෝදනාවල් මොකද්ද කියලා එතුමාටත් උත්තර දෙන්න තේරීම්කාරක සභාවක් පත් කරලා ඒ උත්තර දීලා ඒ ක්‍රමවේදයට මේක යන්න තිබුණා. එතකොට ක්‍රමවේදයට පිටින් තමුන්නාන්සලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ වැරදි කාර්යයට වැරදි විදියට දඬුවම් දීලා තියෙනවා. ඒ කියන්නේ හරියට අර පාතාලේ ලෝකේ මිනිමැරුම් වලට අරගෙන ගිහිල්ලා තුවක්කු පෙන්වන්න අරන් ගිහිල්ලා වෙඩි තියලා මරලා දාන. දැන් ඒ ක්‍රමයේ තමයි දැන් මේ පාවිච්චි වෙලා තියෙන්නේ. දැන් මේක වැරදි පූර්වාදර්ශයක්. මොකද දැන් තමුන්නාන්සලාට අපි දන්නවා 159ක් තියෙනවා. දැන් මේ 159ක් තියෙනවා මේ මේ පාර්ලිමේන්තුවේ තමුන්නාන්සලාට තනි පක්ෂයක් හැටියට 159ක් තියෙනවා. කාටවත් සහයෝගයක් ඕනේ නැහැ. තමුන්නාන්සලා ඕන දෙයක් මේ පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම മന്ത്രി කෙනෙක්ගේ සහයෝගය පිට පක්ෂවල ඉන්න අයගේ සහයෝගයවල අවශ්‍ය නැහැ. එතකොට එහෙම අවශ්‍යතාවයක් නැතුව 159ක් තමුන්නාන්සලාට ඉන්නවා නම් එහෙම කරන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ ක්‍රමවේදයෙන් පිට යන්නේ? ඒ ක්‍රමවේදයේ පිට යාම පූර්වා වැරදි පූර්වාදර්ශයක් වෙනවත් විතරක් නෙමෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා අධිකරණවල ඉන්න විනිශ්චයකාරවරුන් හොඳ විනිශ්චයකාරවරුන්ටත් ඔය පණිවිඩය දෙන්න පුළුවන් අපි කියන විදියට ඉන්න එහෙම නැත්නම් දෝෂාභියෝගයක් ගේනවා කියන. ඒක ඒ තරම් අධිකරණ ශේෂ්ත්‍රයට නීතියට හොඳ දෙයක් නෙමෙයි. ඔකට දැන් ඔබතුමාලා වෙන වෙන උත්තර දෙයි. නමුත් ඒක නෙමෙයි ඇත්ත කතාව උනේ. ජනාධිපතිතුමාම පිළිගත්තා එතුමා හම්බුණා කියලා. તો එතුමා හම්බෙච්ච එකම වැරදි ඒක. මොකද තමුන්නාන්සලා දෝෂාභියෝගයක් ගේන්න ඉන්න කෙනෙක්ට විනිශ්චයකාරවරයෙක් වුණ ජනාධිපතිතුමා මුණ ගැහුනේ මොකටද? ඇයි ඒ දෝෂාභියෝගය ගේන එක නැවතුනේ? ඒ නැවතුනේ තමයි එතුමා පිළිගත්තා මම අයින් වෙනවා. අයින් වෙනවා නම් විශ්‍රාම යනවා, පූර්ව විශ්‍රාම නිවාඩු යනවා. එහෙමනම් දෝෂාභියෝගය ඕනේ නැහැ කියන්නේ. එතකොට මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම තමුන්නාන්සලාගේ මේ ආණ්ඩුව අපි සියලු දෙනාම මේ රටේ මේ නීති ආධිපත්‍ය හදන්න ඕනේ. අධිකරණයේ ස්වාධීනත්වයේ තියාගන්න ඕනේ. විනිශ්චයකාරවරුන්ට කිසිදු ආකාරයේ බලපෑම් කිරීම මේ රටේ තුරන් වෙන්න ඕනේ කියන එක අපි සියලු දෙනා මේ මූලධර්මයේ පිළිගන්න උදවිය. ඒ හින්දා තමයි අපි මේ වෙනස බලාපොරොත්තු වෙන්නේ. තමුනාංශලා පෞගේ කාලෙම මේ වෙනස ගැන තමයි කතා කරන්නේ. ඒතොර ඒ සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරලා තමුනාංශලා අන්තිමට සිස්ටම් එකට පිටින් ගිහිල්ලා
හොනබල් මුජිබුර් රහමාන් you have 2 more minutes.
Thank you. අන්තිමට සිස්ටම් එකට පිටින් ගිහිල්ලා තියෙන සිස්ටම් එකෙන් එළියට පැනලා අයින් කරපු එක මං හිතන්නේ නැහැ අධිකරණ ශේෂ්ත්‍රයට දුන්න හොඳ පූර්වාදර්ශයක් කියලා මම හිතන්නේ නැහැ. ඒක වැරදි පූර්වාදර්ශයක්. ඒ හින්දා අපි තමුන්නාංශලාගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මම මතු කරා අරගලකාරයේ මේ රටේ නැගිටිච්ච ඒ නැගිටීමත් එක්ක නායකත්වයේ දුන්න උදවිය. ඒකට ඉදිරියෙන් ඉඳන් ක්‍රියා කරපු උදවියට විශාල නඩු ප්‍රමාණයක් ඒ හිටපු ආණ්ඩුව දාලා තියෙනවා. ඒ ඉඳ වහාම ඒ නඩු සම්බන්ධව සමුන්නාංශලා දේශපාලනික තීන්දුවක් ගන්න. ඒ තීන්දුව තවම ප්‍රමාද කරන්න එපා. ඊළඟට පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව එවකට හිටපු ආණ්ඩුව නොයෙකුත් අයට බොරු චෝදනා දාලා පවරපු නඩු විශාල ප්‍රමාණය මම මේ කිව්වේ ඉජාසිස් බුලා එක්කෙනෙක් විතරයි. තවයි පුද්ගලයන් ඉන්නවා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ දේශපාලන පරිගැණීම් උඩ ඒ දාගත්ත තමන්ට අවශ්‍යයව දඩයන් කරපු විශාල නඩු ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ නඩු ඉතා ඉක්මනින් අවසන් කරන්න කියලා ඒ අපි අපේ අධිකරණ ඇමතුමාගේ ඉල්ලා සිටමින් කාලය ලබා දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි. කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
මම මේ වෙලාව යොදා ගන්නවා විශේෂයෙන්ම උදෑසන ඉඳලා අපි කතා කරමින් හිටියා මේ තෙල් බෙදා හැරීමේ ප්‍රශ්නය පිළිබඳව. අපිට සාතික කරන්න පුළුවන් ජනතාවට බිය නැතුව ඉන්න කියලා පැනික් බයින් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඊයේ දවසේදී ලංකා ඔටෝ ඩීසල් කිලෝ ලීටර් 5175ක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ ලෝඩ් 784ක්. ඒ වගේම 92 පෙට්‍රල් ලෝඩ් 664ක්. ඒ කියන්නේ සාමාන්‍ය කිලෝ ලීටර් 4372ක්. අදවස 5 වෙනකොට ලංකා ඔටෝ ඩීසල් ලෝඩ් 1093ක් නිදාස් කරලා තියෙනවා. කිලෝ ලීටර් 7218ක්. ලංකා සුපර් ඩීසල් ලෝඩ් 25ක් නිකුත් කරලා තියෙනවා. කිලෝ ලීටර් 168ක්. ඒ අනුව කිලෝ ලීටර් 7386ක් අදවස 5 වෙනකොට නිකුත් කරලා තියෙනවා. 92 පෙට්‍රල් ලෝඩ් 1150ක් ගිහිලා තියෙනවා. කිලෝ ලීටර් 7524යි. 95 පෙට්‍රල් ලෝඩ් 37යි. කිලෝ ලීටර් 247.5යි. ඒ කියන්නේ පෙට්‍රල් කිලෝ ලීටර් 7777ක් මේ වෙනකොට නිදාස් කරලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට මේ ඩීසල් සහ පෙට්‍රල් අවශ්‍ය තරම් ලෝඩ් ප්‍රමාණයක් එළියට ගිහිලා තියෙනවා කියලා කියන්න කැමතියි. වැඩිමනත් වශයෙන් මේ බෙදුම්කරුවන්ගේ සංගමයේ හැටියට වර්ජනයක් දියත් කරන්න කියලා කියපු සඳනායක මහත්මයා ඩීසල් ලීටර් 6600ක් එක ලෝඩ් එකක් කොළොන්නාවෙන් අරගෙන ගිහිලා තියෙනවාද? පෙට්‍රල් ලෝඩ් 3ක් ත්‍රිකුණාමලෙන් 19800ක් ලීටර් අරගෙන ගිහිලා තියෙනවා. මේ වොයිස් කට් එක දීපු ශාන්තසිල්ල මහත්මයාත් කොළොන්නාවෙන් ලීටර් 13200ක්, ඒ කියන්නේ ලෝඩ් දෙකක් අරගෙන ගිහිලා තියෙනවා. ත්‍රිකුණාමලෙන් පෙට්‍රල් 92 ලීටර් 13200ක් ලෝඩ් දෙකක් අරගෙන ගිහිලා තියෙනවා. තවත් ලෝඩ් 5කට ලීටර් 33000කට 92 පෙට්‍රල් එතුමා ඉල්ලුම් කරලා සල්ලි බදලා තියෙන්නේ. ඒ නිසා බය වෙන දෙයක් නැහැ. පෝලිං වලින් ඩෝන් නැහැ. පැනික් බයින් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය ප්‍රමාණයට තෙල් නිකුත් කරනවා. සාමාන්‍ය දවසකට මේ නිකුත් කරන ප්‍රමාණයට වඩා වැඩියෙන් දැන් මේ තැන් වල නිදාස් කරනවා කියලා මම වෙනවා කියන්න කැමතියි. මොහොත.